SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අප්‍රේල් මාසයේ මුලභාගයේ වෙනකොට ලෝකයේ තොරතුරු කොහොමද වෙනස් වෙමින් පවතින්නේ? දේශපාලනික වාතාවරණය, සමාජීය යුදමය වාතාවරණ, පාරිසරික වශයෙන් සිදුවන ව්‍යසන, රටවල්වල සිදුවන බල අරගල හරහා නිර්මාණය වන යම් යම් ප්‍රවෘත්ති, මේ වගේ දේවල් පිළිබඳව කල්පනා කරද්දී අප්‍රේල් මාසය කොයිතරම් මේ අන්තර්ජාතිකව යම් යම් සිදුවීම් කෙරෙහි වැදගත් වන මාසයක්ද කියන කාරණාව අපිට හෙළිදරව් වෙනවා. මාසය මුල කාලවකවානුවේදී වාර්තා වන තොරතුරු බොහෝ වෙලාවට මේ තොරතුරු තමයි තවදුරටත් ප්‍රවෘත්ති මවමින් සිදුවන කාරණා බවට පත්වන්නේ. අපි අද දවසේදී විමසා බලමු මේ වෙනකොට ලෝකයේ පුරාම තියෙන අලුත්ම තත්විති මොනවද කියලා. සුපුරුදු ලෙසින් සැමසිකුරාදාම මේ කාර්තාවයට අපිත් එක්ක සම්බන්ධ වෙන AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානමින් සිටින්නේ. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අද පොඩි විශේෂත්වයකුත් තියෙනවා. අමල් වෙන්දට ශ්‍රී ලංකාවේ සිට තමයි අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ. අද දුරකථනයෙන් සම්බන්ධ වුණාට අමල් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් ඔබ බොහොම සාදරයෙන් මෙල්බර්න් නුවරට පිළිගන්නවා අමල්.
ඔබව ස්තුතියි දිලුක්ෂි.
මෙල්බර්න් කාලගුණයම ඔබට දැනෙන්නේ කොහොමද?
ඔදිරිෂ අපි හිතුවරට සීතල ගතියක් තියෙනවා. මොකද මේ අප්‍රේල් වෙනකොට කොළඹ නම් උෂ්ණත්වය හුඟක්ම වැඩි. මේ දවස්වල හිතුවරට සීතල දේශ ගුණයක් තියෙනවා. නමුත් ඒක හොඳ වෙනසක් දිලුක්ෂි.
අපි බලාපොරොත්තු වන අමල් අපි මැදිරියට කැඳවා ගන්න. නමුත් තියෙන වාතාවරණය හැමෝම එයට හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අමල් අපි කල්පනා කළ බැලුවතින් හිම මේ වෙනකොට ලෝකයේ පුරාම සිදුවන වැදගත් කාරණා මොනවද කියලා. පසුගිය කාලවකවානුවේදී ඔස්ට්‍රේලියාව පුරාමත් විශේෂිත අවධානයට ලක්වුණු රටක් විදිහට අපි විශේෂයෙන් කතා බහ කරපු ඇමරිකාව විසින් මේ යකඩ සහ වානේ වෙනුවෙන් පැනවීමට සූදානම් වන මේ තීරුබදු පිළිබඳ කතා බහ ඔබට දේශීය ප්‍රවෘත්ති විදිහට හැනට ඇති හුඟක් වෙලාවට. දැන් මේක මේ ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් දෙදෙනෙක් මේ ඇමරිකාව විසින් පැනවීමට සූදානම් වන යකඩ සහ වානේ තීරුබදු වෙනුවෙන් සටන් වැදලා සිටිනවා. අතර මේක වෙළඳ යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. මේ තමයි ඇමරිකාව සහ චීනය අතර සිදුවන වෙළඳ ගනුදෙනු වලට මේ තීරුබදු කොහොමද බලපාලා තියෙන්නේ කියන කාරණාව. මේ වෙනකොට ඇමරිකාවත් චීනයත් යම් යම් ක්‍රියාමාර්ග අරගෙනමින් පවතින තමන්ගේ වෙළඳ අපනයන ආනයන කටයුතු සම්බන්ධයෙන් මේ තීරුබදු පිළිබඳව කතා බහ කරද්දී අපි ඒ කතා බහෙන් අද දවසේදී මේ සාකච්ඡාව ආරම්භ කරමු. කොහොමද මේ ඇමරිකාවත් චීනයත් අතර මේ වෙළඳ යුද්ධය ආරම්භ වන්නේ?
දිලුක්ෂි, මේක ඇත්තටම පටන් ගන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහු ප්‍රකාශ කරනවා දෙරට අතර තියෙන වෙළඳාමේදී මේක ඇමරිකාවට ඉතාමත්ම අවාසි සහගත විදියට සිද්ධ වෙන ගනුදෙනුවක් කියලා. ගිය අවුරුද්ද ගැන බැලුවොත් ගිය අවුරුද්දේ චීනය ඇමරිකාවට එවලා තියෙන භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 500කට අධිකයි. නමුත් චීනය ඇමරිකාවෙන් ගෙන්නාගත්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 130ක් 135ක් අතර ප්‍රමාණයක තිබුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඔහු දැන් මේ දියත් කරලා තියෙන්නේ වෙළඳ යුද්ධයක් නෙමෙයි, නමුත් මේ වෙළඳාමේ තියෙන අසමතුලිතතාවය නිවැරදි කිරීමට, වෙළඳ පරතරය අඩු කිරීමට ඔහු මේ විදිහට පියවර ගන්නවා කියලා. ඔහු මේක වෙළඳ යුද්ධයක් නොවේ කියලා කිව්වට මේ වෙනකොට චීනය ප්‍රකාශයට පත් කරලා තියෙන ඔහු ඇමරිකාවෙන් ගෙන්වන භාණ්ඩ 6000ක විතර තීරුබදු වැඩි කරන්න යෝජනා කරනවා කියලා. ඒක මාසයක් ඇතුළත සිද්ධ වෙනවා කියලා. එතකොට ඒක සිද්ධ වීමත් එක්කලා අතරම ගෝලීය වෙළඳාමට මේක බලපෑමක් වෙන්න පුළුවන්. මොකද අද ලෝකයේ තියෙන ප්‍රධානම බලවත්ම ආර්ථිකයන් දෙක, ඇමරිකාව නම්බර් 1, චීනය නම්බර් 2, එතකොට පළවෙනි සහ දෙවෙනි ආර්ථිකයන් මේ විදිහට වෙළඳ යුද්ධයක ගැටෙනකොට ඒක ඇත්තටම අනෙකුත් රටවල් වලටත් බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටවල් වලටත්. මොකද මේ විදිහට ඇමරිකාව තමන්ගේ කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට මේ විදිහට අපි කියන මේ ප්‍රොටෙක්ෂනිස්ට් මේ ටැරිෆ්ස් මේ විදිහට භාවිත කරපුවාම ඒක අනෙකුත් රටවල් වලටත් ලොකු පහරක් වෙන්න පුළුවන්.
එතකොට චීනය දැන් ඇමරිකාවේ නානයන කරන මේ භාණ්ඩ සඳහා මේ වෙනකොට තීරුබදු වැඩි කරන්නට යෝජනා කරපු ඒ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරලා තියෙනවා කොහොමද?
ඔව්, අතර මේක ප්‍රකාශයට පත් කරලා තියෙනවා දිලුක්ෂි. දැන් මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ තියෙන මේ විරෝධතා ගොනු කිරීමට ඔවුන්ට මාසයක විතර කාලයක් තියෙනවා. ඉතින් නමුත් බොහොම පැහැදිලිවම පෙනී යන කාරණාව තමයි ඇමරිකාව චීනයට යවන භාණ්ඩ වලින් 3/1 විතර වගේ ප්‍රමාණයකට තීරුබදු වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ තුලින් කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ඒ නියලිස්ටනට මේක ලොකු පහරක් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මොකද මේක වැඩිපුරම සෝයාබීන් වලට, ඒ වගේම ඌරු මස් නිෂ්පාදකයන්ට අන්න ඒ වගේයට තමයි හුඟක්ම බලපාන්නේ. ඔවුන් අර එකට එක කිරීමේ කටයුත්ත ඒ ආකාරයෙන්ම ඉදිරියට යනවා. මේ ප්‍රශ්නේ කෙටි කාලිනව විසඳන බවක් නම් පේන්නේ නැහැ.
ඔව් අපි දුටා පසුගිය කාලවකවානුවේදී ඔස්ට්‍රේලියාවෙන් අපනයනය කරන අමුද්‍රව්‍ය විදිහට අපනයනය කරන මේ වානේ සහ යපස් සඳහා ඇමරිකාව විසින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන මේ තීරබදු බලපාවිද කියන කාරණාව සම්බන්ධයෙන් දැන් චීනය අරගෙන තියෙන මේ ක්‍රියාමාර්ගයත් එක්ක තවදුරටත් මේ සාකච්ඡාව තීව්‍ර වේවි කියලා අපි විශ්වාස කරනවා ඉදිරි කාල සීමාවේදී. මීළඟට අවධානයට ලක් කරමු ලෝකයේ විශාලතම සමාජ ජාල මාධ්‍යට එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන්. ඔබ දන්නවා අපි දිගින් දිගටම කතා බහ කළා කේම්බ්‍රිජ් ඇනලිටිකා කියන බ්‍රිතාන්‍ය සමාගමක් ෆේස්බුක් ගිනුහිමියන්ගේ මිලියන 87කට ආසන්න පිරිසකගේ මේ පුද්ගලික දත්ත අයථා විදිහට පරිහරණය කරලා තියෙනවා කියලා යම් යම් දේශපාලන අරමුණු වෙනුවෙන් මේ ප්‍රවෘත්තිය දැන් ඔබ දන්නවා. නමුත් මේ වෙනකොට මේ කාරණාව මූලික කරගෙන ෆේස්බුක් ආයතනය වෙත විශාල වශයෙන් චෝදනා එල්ලවෙමින් පවතිනවා. තමන්ගේ ග්‍රාහකයන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීම සම්බන්ධව. ඒ වගේම ෆේස්බුක් ප්‍රධානි මාක් සකර්බර්ග්ගේ පාලනය පිළිබඳවත් ඔහුගේ තනතුරු පිළිබඳවත් යම් මතභේදාත්මක වාතාවරණයක් ඇතිවෙමින් පවතින. මේ තත්ත්වයේ අලුත්ම වාතාවරණය කොහොමද?
ඔව් දිලුෂි, එතකොට දැන් අපි මුලින්ම මේ සාකච්ඡාව ආරම්භ වෙන අවස්ථාවේදී මේ ප්‍රශ්නය ආරම්භ වෙනකොට තිබුණේ ෆේස්බුක් පාවිච්චි කරපු මිලියන 50කක විතර ඒ දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා ලබාගෙන ඒවා ඔවුන් සාවද්‍ය පරිහරණය කළයි කියලා. නමුත් දැන් සොයාගෙන තියෙනවා මේ සංඛ්‍යාව ඇත්තටම මුලින් විශ්වාස කළාට වඩා වැඩි. ඒක යටත් පිරිසෙන් මිලියන 87කගේ විතර වගේ දත්ත මේ විදිහට අනවසරයෙන් ලබාගෙන තියෙනවායි කියලා. ඒක මුලින්ම ආරම්භ වුණේ බ්‍රිතාන්‍ය කියලා කිව්වට දැන් වෙනකොට අනෙකුත් රටවලටත් මේ විදිහට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් ඉන්දියාවෙත් 105කට අධික ෆේස්බුක් පරිහරණය කරන අයගේ ඒ දත්ත ලබාගෙන තියෙනවායි කියලා තියෙනවා. මම හිතන්නේ ඔස්ට්‍රේලියාවෙත් 103කට විතර අධික පිරිසකගේ ඒ විදිහට ෆේස්බුක් දත්ත සාවද්‍ය පරිහරණයට ලක් වෙලා තියෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් දැන් මේ පිළිබඳ දිලෘක්ෂි මාක් සකර්බර්ග් ජාත්‍යන්තර මාධ්‍ය සමග කරපු කතාබහකදී ඔහු පිළි අරගෙන තියෙනවා ඔවුන් තුන්වන පාර්ශවයේ ඇප්ස් ෆේස්බුක් එකේ පාවිච්චි කරන්න ඉඩකඩ සලස්වන අවස්ථාවේදී මීට වඩා වැඩි විගණනයක් මේවායේ කරන්නට තිබුණයි කියලා. ඔහු පිළි අරගෙන තියෙනවා ෆේස්බුක් එක මේ විගණනය නොකරපු නිසා තුන්වන පාර්ශවයේ නිෂ්පාදනය කරපු ඇප් පිළිවෙල කරපු අයට හැකියාව ලැබුණයි කියලා ෆේස්බුක් ග්‍රාහකයන්ගේ දත්ත අනවසරයෙන් ලබා ගන්න. ඉතින් ෆේස්බුක් එකේ කොතරම් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණාද කියන එක ඒ සාර්ථකත්වය නිසා ඔහුට ඇත්තටම මේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඊතරම් අවධානයක් යොමු කරන්නට නොහැකි වීම ගැනත් ඔහු කනගාටුව ප්‍රකාශ කරලා තියෙනවා. ෆේස්බුක් පාවිච්චි කරන අයට තමන්ගේ දත්ත පිටස්තරයන්ට නොයන ආකාරයේ සිකියුරිටි සෙටින්ග්ස් වෙනස් කිරීමට අවශ්‍ය අලුත් මෘදුකාංග ඔහු ලබා දුන්නයි කියලත් ප්‍රකාශ කරලා තියෙනවා.
අමල්ලර, මේ ඔබ සඳහන් කළේ තුන්වන පාර්ශවයේ ඇප්ස් කියලා, දැන් අපි තව පොඩ්ඩක් ඒක निराකරණය කරගත්තොතින් දැන් Facebook බොහෝ දෙනෙක් පාවිච්චි කරන මෙවලමක් බවට පත් වෙලා තියෙන නිසා මේ ඇතර මේ කතාව තවදුරටත් පැහැදිලි කරගන්න මම කැමතියි. ඔබ සඳහන් කරන්නේ අර Facebook එකේ ගොඩක් වෙලාවට එනවනේ ඔය එක එක ගේම්ස් වර්ග එනවා, එසේත් නොමැතිනම් තමන්ගේ පර්සනලිටි එක කොයි වගේ කෙනෙක්ද කියලා බලන්න තවත් ඔය යම් යම් විනෝදාස්වාද ක්‍රියාකාරකම් එනවා. දැන් ගිය ආත්මේ ඔබ කවුද, ඔබ කොයි වගේ නිලියක්ද, මේ වගේ තමන් කෙරෙහි යම් යම් ආකල්ප ඇති කරලීම උදෙසා යම් විනෝදාස්වාදයේ උදෙසා ක්‍රියාත්මක වන යම් යම් ක්‍රියාකාරකම් තියෙනවා. මං හිතන්නේ ඒව වෙන්න ඕනේ ඔය සඳහන් වෙන්නේ නේද?
ඔව් දිලුෂි, අතරම දැන් මේ කේම්බ්‍රිජ් ඇනලිටිකා පාවිච්චි කරේ පෞරුෂත්වය මැන බලන මෙවලමක්, එහෙම නැත්නම් මේ ඇප් එකක්. එතකොට තමන්ගේ පෞරුෂත්වය මොකද්ද කියලා මැනගන්න නම් ඒකට තමන්ගේ නිවැරදි දත්තයකට ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට ලබාගත්තු දත්ත තමයි කේම්බ්‍රිජ් ඇනලිටිකා පාවිච්චි කරේ ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා. ඔබ කිව්වා වගේම විනෝදාත්මක ඒ ඇප් භාවිතා කිරීමේදී මේ ෆේස්බුක් පාවිච්චි කරන අය තමන් නොදැනුවත්ව තමන් පිළිබඳ නොයෙකුත් කරුණු මේ පුද්ගලයන්ට ලබා දෙනවා. ඉතින් අද ඇත්තටම ලෝකයේ ඉතාම මිල අධික දෙයක් බවට පත් වෙලා තියෙන මේ දත්ත. ඉතින් සමහරු කියනවා මේක තමයි 21 වන සතවර්ෂයේ තෙල් හා සසඳන්න පුළුවන් කියලා. දේශපාලන සහ ඒ වගේම ආර්ථික බලපෑම් කරන්න මේ දත්ත පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට පාවිච්චි කරපු හොඳම උපක්‍රමය තමයි මේ තුන්වන පාර්ශවයේ ඇප්ස් නිෂ්පාදනය කරපු කට්ටිය පාවිච්චි කරපු උපක්‍රමය තමයි ෆේස්බුක් ග්‍රාහකයන්ට නොයෙකුත් විනෝදාස්මක කටයුතු සඳහා නොමිලේ මේවා ලබා දීලා ඒවා තුලින් මේ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ග්‍රහණය කර ගැනීම.
ඔව්, දැන් ඔබට මතක් වෙනවා ඇති මේ වගේ මේ යම් යම් විනෝදයේ උදෙසා සිදු කරන මේ කාර්යයන් වලදී අවසාන වශයෙන් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ සහ ඔබේ මිතුරු ලයිස්තුවේ ඉන්න අයට සමීප වෙන්න ඔබ අවසර ලබා දෙනවද කියලා. ඔබ එතනදී යස් කියන කෙසේත් මෙතනම් යම් කිසි බොක්ස් එකක් ටික් කළොත් එහෙම ඔබ විසින්ම තමයි මේ අවසරය ලබා දෙන්නේ. ඔබේ දත්ත සහ ඔබේ මිතුරු ලයිස්තුවේ සිටිනාගේ දත්ත ලබා ගන්නට අවසර ලබා දීම. ඉතින් මේක ලෙහෙසි පහසු කාර්යයක් නොවන වගට දැන් බොහෝ ජනයාට තේරුම් යමින් පවතිනවා මේ සිදුවීමත් එක්ක. ඒත් එක්ක මමල් මෙතනදී තවත් ප්‍රශ්නයක් මතුවෙනවා මේ මාක් සකර්බර්ග්ගේ මේ තනතුර පිළිබඳව. ඔහු ෆේස්බුක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා. එතකොට ඔහුගේ තනතුර සම්බන්ධවත් යම් ගැටලුකාරී වාතාවරණයක් ඇති වෙලා තියෙනව නේද මේ වෙනකොට?
ඇත්තටම මේකනම් සිද්ධ වෙන්නේ ඇමරිකාවේ, විශේෂයෙන්ම කොංග්‍රස් මණ්ඩලය සහ ඇමරිකාවේ ඒ පාලන අධිකාරිය මේ වෙනකොට ඕගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඇයි මේ විදිහට තමන්ගේ ෆේස්බුක් ග්‍රාහකයන්ගේ ඒ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට තමන් මීට කලින් කටයුතු නොකරේ? මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් බිහිවීමට ඉඩකට සැලසුවේ ඇයි කියන ඒ තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරාද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තියෙනවා. ඉතින් මාක් සකර්බර්ට දැන් සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ස්ථාවරය තමන්ගේ නිදහසට කරුණු දක්වන්න, මොකද තමන් මීට කලින් මේ ආරක්ෂක පියවර ෆේස්බුක් එකට එකතු නොකළේ කියලා.
ලෝකේ කොයිතරම් වෙනස් වේගෙන යනවද කියලා ඔබටම වැටහෙනවා ඇති. අතීතයේදී යම් යම් පුද්ගලයන් හැසිරවන ලැබුවේ වෙනත් ආකාරවලින්, දැන් පුද්ගල හැසිරීම් ඒ වගේම ලෝකයේ පාලනය කරන්නට උපයෝගී කරගන්නේ දත්ත. ඉතින් ලෝකය වෙනස් වෙමින් යන මේ ගමනේදී සිදුවන මෙවැනි වූ අන්තරායකාරී අවස්ථාවන් පිළිබඳව අවධානයෙන් සිටීමත් වැදගත් අන්තර්ජාල පාරිභෝගිකයන් විදියට. දැන් ලෝකයේ ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලය ෆේස්බුක් ආයතනය වෙත ආකාරයෙන් චෝදනා එල්ල වෙද්දී Google සමාගම කියලා කියන්නේ අන්තර්ජාල දෙවන්තේ Google සමාගමට අයත් YouTube ආයතනයට තර්ජනයක් එල්ල වුණා. හදිසියෙම එයට කඩා වැතුණු ඇමරිකානු ජාතික කාන්තාවක් වෙඩි තැබීමක් සිදු කළා. විශේෂයෙන්ම ඇය YouTube වෙත ඇතුළත් කරන ඇගේ වීඩියෝ පට සඳහා YouTube ආයතනය අසාධාරණ අයුරින් ක්‍රියා කරනවා කියන චෝදනාව මත ඇය සේවකයන්ට වෙඩි තබලා ඇයත් සියදිවි හානි කරගත්ත. මේක විශේෂිත අවධානයට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා. අපි අමල් මෙහිදී අවධානයට ලක් කරමු ඇගේ චෝදනාව උනේ මොකක්ද, ඇකේ මේ ක්‍රියාදාමයේ පසුපස තියෙන සිදුවීම් සමුදාය මොකක්ද කියලා.
දිලුක්ෂි, මේ නසීම් නජාෆි කියන ඉරානීය සම්බන්ධයක් තියෙන ඇමරිකානු පුරවැසියෙක් තමයි මේ ප්‍රහාරය එල්ල කරේ. අතරම මේ පහුගිය සතියේ ජාත්‍යන්තර වශයෙන් ලොකු අවධානයක් යොමුනා, මොකද YouTube ප්‍රධාන කාර්යාලයේ වෙඩි තැබීමක් සිද්ධ වෙච්ච නිසා. මේ වෙඩි තැබීම ජාත්‍යන්තර වශයෙන් ලොකු ප්‍රචාරයක් ලැබුණේ ඇයට YouTube ආයතනයත් සමග ලොකු වෛරයක් තරහක් තිබිලා ඒ තරහ පිරිමාන්න තමයි ඇය තුවක්කුවක් අරගෙන YouTube කාර්යාලයට ගිහිල්ලා එහි සේවකයන්ට වෙඩි තබලා තියෙන්නේ. මේ දින් කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පිරිමියෙකුට වෙඩි වැදිලා ඔවුන් තුවාල ලැබලා රෝහල්ගත කළා. ඊට පසුව මේ නසීම් නජාෆි කියන කාන්තාව ඒ තමන්ගේ තුවක්කුවෙන් තමන්ටම වෙඩි තියාගෙන සියදිවි නසාගෙන තිබුණා. ඇය සත්ව හිංසනයට විරුද්ධව කටයුතු කරන පුද්ගලයෙක් හැටියට ඇය නිෂ්පාදනය කරලා තියෙනවා සත්ව හිංසනය සිද්ධ වෙන ආකාරය, විශේෂයෙන්ම අපි ආහාරයට ගන්න අනුත් සතුන් ඝාතනය වෙන හැටි ඇය YouTube දර්ශන නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් ඇයගේ චෝදනාව තමයි YouTube ආයතනය වාරණයට ලක් කරලා ඒවා විකාශනය වීම වළක්වලා තියෙනවා. ඒකම සමහර ඒවා ඒවාට අපි කියන මේ ඒජ් රිස්ට්‍රික්ෂන් එකක්, එහෙම නැත්නම් වැඩිහිටියන්ට පමණක් හැටියට ඒවා දක්වපු නිසා ඇයට මේවට ලැබෙන ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩු වුණා කියන චෝදනාව එල්ල කරලා මේ පිළිබඳ YouTube ආයතනයට තමන්ගේ දැඩි විරෝධය පාන්න තමයි ඇය මේ විදිහට YouTube ආයතනයට කඩාවැදිලා වෙඩි ප්‍රහාරය එල්ල කළේ.
අමලබ, දැන් කලින් සඳහන් කරපු අර YouTube ආයතනයට කඩාවැදෙන සත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටින නසීම් නජාෆිගේ ක්‍රියාකලාපය ඒ ආකාරයෙන් වාර්තා වෙන අතරතුරේදී සත්ව අවිහිංසාව වෙනුවෙන් ක්‍රියා කරනවා වෙනුවට සත්ව හිංසනය වෙනුවෙන් ක්‍රියා කිරීම හේතුවෙන් සිරබත් කන්නට සිදුවුණු ඉන්දියානු නළුවෙකු පිළිබඳව වාර්තා වෙනවා. සල්මන් ඛාන්ගේ මේ නඩුව දැන් වසර ගණනාවක් තිස්සේ ඇදී යන නඩුවක්. නමුත් අවසන් ප්‍රතිඵලය නිකුත් වුණා මේ ඊයේ පෙරේදා. එනිසා අපි ඒ සම්බන්ධව ටිකක් කතා බහ කරමු. දැන් සල්මන් ඛාන්ගේ මේ නඩුව කොතනදීද ආරම්භ වෙන්නේ? ඊට පස්සේ ඔහුගේ නඩුවේදී ඔහුට චෝදනා ගොනු කිරීම උදෙසා වඩාත්ම අවධානයට ලක්වුණු කරුණු මොනවද? මේ වගේ කාරණා පිළිබඳව අපි කතා බහ කරමු.
ඔදිලුෂ, ඇත්තටම මෙතන සල්මන් ඛාන්ට විරුද්ධව චෝදනාව නැගෙන්නේ 1998 දී. ඔහුට තියෙන ප්‍රධානම චෝදනාව තමයි රාජස්ථාන් ප්‍රාන්තයේ ඒ වන උද්‍යානයකදී ඉතාමත්ම විරල ගණයේ මුවන් කොට්ටාසයක් දඩයම් කිරීමට ඔහු පෙළඹුණයි කියලා. ඒ දඩයම් කිරීම නිසා ඒ ප්‍රදේශයේ හිටපු ඒ ඇන්ටිලෝප් වර්ගයේ මුවන්ට හිංසනයක් කළා. ඒ වගේම ඔවුන් කිහිප දෙනෙක් ඝාතනයට ලක් වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ චෝදනා අනුව තමයි මේ නඩුව කාලයක් තිස්සේ ගිහිල්ලා මේ විදිහට ඔහුට අවසාන වශයෙන් මේ සතියේ අවුරුදු 5ක සිරදඬුවමක් නියම වෙන්නේ. මෙතන කලින් අවස්ථාවේදී දිරිදුක්ෂි ඔහුට අවුරුදු 5ක සිරදඬුවමක් නියම කළා තිබුණා. තව දඩමුදල් නියම කළා තිබුණා. ඒත් මේ වගේම මීට කලින් අවස්ථාවල සත්ව හිංසනය සම්බන්ධයෙන් ඒ අවස්ථාවවලදී නම් ඔහුට ඒ ලබා දුන්නු හිරදඬුවම පසුව ඉහළ උසාවියකින් වෙනස් කළා තිබුණා. නමුත් මේ අවස්ථාවේදී සිද්ධ වුණේ මේ නඩු තීන්දුව ප්‍රකාශ වීමත් සමගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට අරගෙන එවෙලම ඔහුව හිර අඩස්සියට පත් කිරීමයි. ඉතින් දැන් ඉන්දියාවේ මිලියන සංඛ්‍යාවක් ඔහුට ප්‍රේක්ෂකයන් ඉන්න නිසා ඉන්දියා බලධාරීන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සල්මන් ඛාන් හිර අඩස්සිය ඉන්න අතරතුරේදී ඔහු සම්බන්ධයෙන් හිරගෙවල් වලින් පිට මේ විරුද්ධතා සම්බන්ධ ඒ පාලනය කිරීමටත් ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා.
අමල්ලේමනාව පිස්සූතිවන්ත වෙනවා මේ සතිය පුරාම ලෝකයේ විශේෂිතව අවධානයට ලක්වුණු කාරණා පිළිබඳව කතා බහ කරන්න එකතු වීම පිළිබඳව ඔබ මේ දවස්වල මෙල්බර්න් වල රැඳී සිටි නිසා මෙල්බර්න් කාලගුණය ඔබේ මේ සංචාරය විනෝදයෙන් ගත කරන්නට සැහැල්ලුව ගත කරන්නට ඉඩකඩ සලසාවි කියලා අපි විශ්වාස කරනවා. කවද වෙනකන් මෙල්බර්න් වල ඉන්නවදම?
දෘක්ෂ අපි සිංහල අවුරුද්ද අවසාන වෙනකන් ඉන්නවා. ඊට පස්සේ සිංහල අවුරුද්ද ඉවරුණාට පස්සේ 15/16 වෙනකොට තමයි ආපහු කොළඹට යන්න බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි, එහෙනම් සිංහල අලුත් අවුරුද්දේ ලොකු වෙනසක් දැනෙන එකක් නැති වේවි. මොකද මෙල්බර්න් වාසීන් ශ්‍රී ලංකාවේ ඉන්නා වගේම සිංහල අලුත් අවුරුදු වල සමරනවා විවිධ ප්‍රදේශවල මෙල්බර්න්හි. ඔබට අවකාශ ලැබේවි විවිධ ප්‍රදේශවල අලුත් අවුරුදු උත්සව නරඹන්නට යන්න. ඒ වගේම මෙවර සිංහල අලුත් අවුරුද්ද සතියන්තයකදීලා තියෙන නිසා අපේ ශ්‍රී ලාංකික ජන ප්‍රජාව නැකතටම වැඩ කටයුතු කරන්න සූදානම් සිටින්නේ. අපි තව සුළු මොහොතකින් සියලුම ප්‍රාන්තවලට බලපාන පරිදි සිංහල අලුත් අවුරුදු නැකත් ඉදිරිපත් කරන්න සූදානම් සිටින්නේ. එමනම් මමල් සූතිවන්ත වෙනවා අපිත් එක්ක අද දවසේදී කතා බහ කිරීම පිළිබඳව. ඒ වගේම ඔබගේ මෙල්බර්න් සංචාරයත් සාර්ථක සංචාරයක් බවට පත් වේවා කියලා අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
අයබෝන් ප්‍රොමිස් ටි අයබෝන් දලුක්ෂ.